සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බහින්දා වුට්ඨාන විවට්ඨනේ පඤ්ඤා ගෝත්‍ර භූඥානං දුභතෝ වුට්ඨාන විවට්ඨනේ පඤ්ඤා මග්ගේ ඥානං පයෝග පටිපස්සද්ධි පඤ්ඤා ඵලේ ඥානಂತಿ
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි අවසාන ප්‍රතිෂ්ඨාව නිෂ්ඨාව තමයි අසංකත ධාතු නිර්වාණය අධිගමනය කිරීම. නිර්වාණ ධාතුව අධිගමනය කිරීමත් සමගම පහළ වෙන්නට තියෙන සියලු අනුත්පන්න දුක්ඛයෙන් සත්වයා මිදෙනවා. අනුත්පන්න දුක්ඛය කියලා කියන්නේ හේතුන් නිසා හටගන්නට නියමිත දුක කියන එකයි. ඒතර අපි දැනගන්නට ඕනේ මුලින්ම මොකක්ද දුක කියන්නේ, මොකක්ද හේතුව කියන්නේ කියලා. සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය දිගෙන ගන්නවන්නේ දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා. මෙතන දුක ලෙස හඳුන්වන්නේ වෙන කිසිවක් නෙවෙයි, පංච උපාදානස්කන්ධයයි. ඒ කියන්නේ කෙටියෙන් සරලව කිව්වොත් මේ නාම රූප දෙකයි. ඒ කියන්නේ අපේ සිත සහ කය කියන මේ කොටස් දෙක. අපි හැමෝටම කයක් තියෙනවා. ඒ කය ඇසුරු කරගෙන සිතක් පහළ වෙනවා. මේ කය සහ සිත කියන එක ධර්මයේ හැටියට එකම දෙයක් ලෙස දිගටම තියෙනවා නෙවෙයි. සිත කියන එක ඉපදෙනවා, බිඳෙනවා, ඉපදෙනවා, බිඳෙනවා, පරම්පරාවක් වශයෙන් දිගින් දිකට පවතිනවා චිත්ත ප්‍රවාහයක් ලෙස. රූපය කියන එක ගත්තමත් සියුම් සියුම් අංශ වලින් සැදිච්ච මේ රූපය ධර්මයේ හැටියට ඉපදෙමින් බිඳෙමින්, ඉපදෙමින් බිඳෙමින් පරම්පරා වශයෙන් පවතිනවා. මේ පවතින නාම රූප දෙකෙහි ගැඹුරින් විමසලා බැලුවම මොහොතක් මොහොතක් පාසා වෙනස් වීම තියෙන නිසා, දුකට හේතුව තියෙන නිසා, මොකද නිරුද්ධ වෙන වාරයක් පාසා මේක ඇති කර ගන්නට වෙහෙසෙන්නට සිදු වෙන නිසා, සහ තමන්ගේ වසඟේ නොපවතින නිසා, කැමති පරිදි වසඟේ පවත්ව ගන්නට බැරි නිසා මේ නාම රූප දෙක, සිත කය දෙක බුදුරජාණන් වහන්සේ දුකක් ලෙස හඳුන්වලා තියෙනවා. ඒකේ දුක්ඛ ලක්ෂණේ විස්තර කරන්න ගියොත් ඒක වෙනමම දේශනාවක්, ඒක දීර්ඝ කතාවක්. සරලව තේරුම් ගත්තොත් අපේ රූපකය ගත්තොත් මේ රූපකය අපිට සැපගෙන දෙන බව ඇත. නමුත් ගැඹුරෙන් විමසා සිටියොත් මේකේ තාම ගැඹුරු දුක්ඛයක් ගැබ්බෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට දිනපතා බඩගින්න ඇතිවීම, පිරිසිදු කරන්නට සිද්ධ වීම, ලෙඩ රෝග ඇතිවීම, නිතර නිතර කොච්චර හොඳින් ආරක්ෂා කරත් අවසානයේ දිරලා ලෙඩ වෙලා මිය යන බව, මෙන්න මේ කියන දුක්ඛ ස්කන්ධය මේ රූප ස්කන්ධයේ ගැබ්බෙලා තියෙනවා. ඒකට අසු වෙලා තියෙනවා. ඒකේ යුක්තයි. නාම ධර්මයත් එහෙමයි. මොකද හේතුව රූපේට යම් දුක්ඛයක් වේ නම් මේ සියලු දුක දැනගන්නේ මේ නාම ධර්මයේ හරහා. හැබැයි මේ සිත කය දෙකෙහි මේ දුක්ඛයට අමතරව යම් සැපේකුත් ලැබෙන බවක් තියෙනවා. සැපයක් ලැබෙන බවකුත් තියෙනවා. කායික සැපය, මානසික සැපය, දරුවන් නිසා ඇතිවන සතුට, ජීවිතයේ සාර්ථකත්වය නිසා ඇතිවන සතුට, ධනෙ ඉපයීම නිසා, මේ ආදී ලෙසට රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ලැබීම නිසා, මේ ආදී ලෙසට සුවයකුත් සැපයකුත් මේ රූපකය, නාමකය නිසා හේතු කරගෙන අපිට ලැබෙනවා. නමුත් විමසාගෙන ගිය කල්හි මෙහි තිබෙන දුක්ඛය සුඛයට වඩා සිය දහස් ගුණයෙන් වැඩි. සිය දහස් ගුණෙන් වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ නාම රූප දෙක දුක්ඛයක් ලෙස හඳුනලා තියෙනවා. මේ නාම රූප දෙක නැවත නැවත දැන් මේ ජීවත් වෙලා ඉන්නකොටත් ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා පරම්පරා වශයෙන් පවතිනවා. නමුත් මේක මරණයේදී අවසන් වන්නේ නැහැ. උතර තමයි තියෙන ගැටලුව. බැරි වෙලා හරි මේක මරණයෙන් අවසන් වුණා නම් කතාව එතනින් ඉවරයි. සමහර කෙනෙක් ඒක අවසන් වීම දුකක් ලෙස සලකන්නට පුළුවන්. ආත්ම සංඥාව ගොඩාක් ප්‍රබල නම්. නමුත් මේ ලබන ආත්ම භාවයක මේ කියන දුක්ඛය නොඅඩුව ලැබෙනවා නම් හැම ආත්ම භාවයකම මියනවා නම් ලෙඩ වෙන්නට සිද්ධ වෙනවා නම් අඩුම තරමේ වයසට යෑම මරණය කියන දෙක හරි තියෙනවා නම් ප්‍රියයන්ගෙන් වෙන්වීම තියෙනවා නම් මේක සැපවත් වූ දෙයක් ලෙස ඒකාන්ත සැපවත් වූ දෙයක් ලෙස නිර්වචනය කරන්නට බෑ. තාම ඉහළ සුගති සැපවත් භවයක උප්පත්තිය ලැබුවත් දවසක චුත වෙලා දුර්ගති ආත්ම භාවයට වැටෙන්න යනවා නම් එතන තියෙන తాවකාලික සැපය. ඔබ තමයි මහා බෝසතාණන් වහන්සේ ගිහිගෙය අතහරින්නට හේතු වුනේ. එතකොට මේ නැවත නැවත මේ නාම රූප දෙක සිතක් සහ කයක් නැවත නැවත ලබමින් ඒ ලබන භවයේ මිය ගිහිල්ලා නැවත ලබමින් දිගින් දිගට යෑම සිද්ධ වෙනවා නම් එතන නිරර්ථක ගමනක් ගැටලුවක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප දෙකට තියෙනව බැඳීම ඇලීම කැමැත්ත තමයි ඒකට හේතුව. ඒ කැමැත්ත නිසා ඒක විස්තර කරන හරි අමාරු දෙයක්. කැමැත්ත නිසා කර්මය රැස් කරනවා අපි. කුසල් අකුසල් කර්ම කරනවා. ඒ කරන ක්‍රියාවල යම් ශක්ති විශේෂයක් సంతානෙහි ඉතිරි වෙනවා ආසාව නිසා බලාපොරොත්තු නිසා. ඒ නිසා ඒකට සුදුසු පරිද්දෙන් ඒ සිදු කරන ක්‍රියාවන්ට සුදුසු පරිද්දෙන් අලුත් භවවල උප්පත්තිය ලැබෙනවා. මේ විදිහට මැරෙන වාරයක් පාසා නැවත නැවත ඉපදෙමින් ගමන් කරනවා. ඉපදෙනවා කියන එකේ තේරුම හිතන්න එපා අපේ සිත මේ ගහකින් ගහකට කුරුල්ලෙක් යනවා වගේ මේ භවයේ ඉඳලා දිව්‍ය ලෝකයට මනුස්ස ලෝකයකට මව් කුසකට සතර ආපායට යනවා කියලා එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ තියෙන වෙලාවෙත් පිංගතුනි සිත කියන එකක් නෙවෙයි ඉපදෙනවා බිඳෙනවා පරම්පරා වශයෙන් පවතින ධර්ම සමූහයක්. එතකොට මේ හැම මොහොතෙම සිත් ඉපදෙනවා බිඳෙනවා. මරණාසන්නයේදීත් අවසාන සිත නිරුද්ධ වෙනවා. හැබැයි අර පරම්පරාව දිග්ග සිල්ලක් ලෙස අලුත් සිතක් පහළ වෙනවා. ඒ සිතත් ඉපදෙනවා බිඳෙනවා. ඒ සිතත් දිගින් දිකට යනවා. ඒ චිත්ත පරම්පරාව. මේ විදිහට මේ චිත්ත පරම්පරාවක් තමයි කන්ටිනියු වෙන්නේ. දිගට දිගට යන්නේ. ඒක ඇසුරු කරගෙන රූපකයක් පවතිනවා. ඒ උපදින්පත භවන වෙනස් රූපකයවල් වෙනස් හැඟීම් තියෙන සිත් පහළ වෙනවා. ඒතර බොහෝ දුරට සමහරවිට හිතෙන්න පුළුවන් අලුත් කෙනෙක් ඉපදුනාද කියලා. නෑ නෑ. අලුත් කෙනෙක් කියන්නේ මේ නාම රූප දෙක පුද්ගලයෙක් ලෙස ගන්නට සුදුසු දෙයක් නෙවෙයි. ඒක සිතකුයි කයකුයි. මොකද ඉපදෙන බිඳෙන ධර්ම සමූහයක්. අපි මම කියලා හිතන් ඉන්නේ එක්කෙනෙක් එහෙම එක්කෙනෙක් කියලා පනවන්න පුළුවන් එකක් නෙවෙයි මේක. එතකොට මේ සත්වේ පුද්ගලෙක් නොවන චිත්ත පරම්පරාව දිගින් දිගට සිත යනවා නෙවෙයි චිත්ත පරම්පරාව දිගින් දිගට යනවා. ඒකට යන්නට හේතුව මේ නාම රූප දෙක මම මාගේ කියලා අරගෙන දැඩිව ඒකට ඇලිලා ඒක ආත්මයක් ලෙස විශ්වාස කරගෙන තියෙන දෘෂ්ටිය තෘෂ්ණාව නොදනුවත්කම මෙන්න මේ කියන කෙලෙස නිසා තමයි කර්ම රැස්වීමක ඉදිරියට යන්නේ. එතකොට උතන තම වැදගත් දාර්ශනික කතාවක් තියෙනවා. යම්කිසි හේතුවක් නිසා ඵලයක් හටගන්නවා නම් හොඳට කල්පනා කරන්න. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. එක අවස්ථාවක් තියෙනවා හේතුව තියෙනවා ඵලය තාම හටගෙන නැහැ. ඒක අපේ ජීවිතයට සම්බන්ධයි. කොහොමද? නාම රූප දෙක සිතකය දෙකෙන් යුක්තයි. අපි දැන් ඉපදිලා ඉවරයි. මේ භවයේ දැන් ලබල ඉවරයි. මේ දවේ තව ඉදිරියට ජීවත් වෙනවා. මැරිලා උපදින්නේ කවරක් නිසාද? තෘෂ්ණාව නිසා, ක්ලේශයන් නිසා, ආශාවල් නිසා. ඒ ආශාවලින් අපි දැන් යුක්තයි. ඒ ආශාව නිසා මතු භවයකුත් ඇති වෙන්නට නියමිතයි. නමුත් මතු භවය ඇති වෙලා නැහැ. ඇති වෙලා තමයි මේ භවය තමයි වාසය කරන්නේ. ඒ ඊළඟ භවයේ නාම රූප පහළ වෙලා නැහැ. නමුත් ඒ නාම රූප පහළ වෙන්නට සුදුසු හේතුව අපි ළඟ තියෙනවා. සුදුසු හේතුව අපි ළඟ තියෙනවා. යම් ඵලයක් ඇති කරන හේතුව අපි ළඟ තියෙනකොට යම් ඵලයක් ඇති කරන හේතුව අපි ළඟ තියෙනකොට ඵලය හටගන්නට කලින්ම ඵලය හටගත්තා සේසලකලා කටයුතු කරන්නට ඕන. විශේෂ දෙයක්. හේතුවක් තියෙනවා ඵලය හටගන්න නැහැ තාම. ඒක නිසා ඵලය හටගන්නට නියමිතයි. එතකොට ඵලය හටගත්තා සේ අනිවාර්යෙන් හටගන්නවා කියලා අපි කටයුතු කරන්නට ඕන. ඒ ඵලය ඉන්නේ මොකද හේතුව තියෙන නිසා. Just a matter of time. කාලේ ඒ අදාළ කාලේ ආපුවම එක හට ගන්නවා. දැන් උදාහරණයකට හිතන්න ලොකු උල්කාපාතයක් ඇවිල්ලා මුහුදට වැටිලා ඒකෙන් ලොකු සුනාමි රලක් එන්නට යනවා කියලා. ඇවිල්ලා අපේ ගෙවල් දොරවල් යට කරගෙන යන්න යනවා කියලා. පණිවිඩ එනවා අපිට විද්‍යාඥයන්ගෙන් මේ උල්කාපාතයක් එන ගමන්. තම වැටිලා නැහැ. තව දවස් 7කින් තමයි මේක වැටෙන්නේ. මොකද කරන්නේ අපි අපේ ගෙවල් අස් කරගෙන යනවා. මොකට බයද අපි අස් කරගෙන ගිහිල්ලා තියෙන්නේ? ආපු දියරලට බයද එන්නට නියමිත දියරලකට බයද? එන්නට නියමිත දියරල. ඇයි ඒ එන්නට නියමිත දියරලට බය අපි? ඒක එක සෙල්ලම් කරන්නේ නැති කවුරු හරි කිව්වොත් නෑ නෑ කමක් නෑ තාම සුනාමිය ආවේ නෑ එන්න පුළුවන් නොඑන්න පුළුවන් නෑ නෑ අපි එහෙම කටයුතු කරන්නේ නැහැ. මොකද හේතුව? ඇයි ඒ කරුණ? ඒකට කාරණාව තමයි සුනාමිය එන්නට තියෙන හේතුව තමයි මේ උල්කාපාතේ. මේ උල්කාපාතේ එනවා ඒ පාර දිගේ. ඒක ඉවත් වෙලා නම් ඒක විනාශ වෙලා නම් අපි බය වෙන්නේ නැහැ. උල්කාපාතේ එනවා නම් කවුරු මොනවා කිව්වත් අපි අස් කරගෙන නැහැ. මොකද අපිට නුවණ තියෙනවා, බුද්ධිය තියෙනවා, ඥානය තියෙනවා. මෙවන් වූ ලොකු උල්කාවක් මේ වතුරට වැටුනොත් අනිවාර්යෙන් රලක් එනවා. ඒක ඉතින් අය පොඩි ළමයට තේරෙනවා. හේතුව ඇති කල්හි ඵලය එන්නට කලින්ම ඵලයත් එක්ක අපි පරිස්සම් වෙන්නට ඕනේ. අනුප්පන් එන්නට නියමිත දුක හේතුව තියෙනවා නම් එන්නට නියමිත ප්‍රශ්නේ එන්නට කලින්ම පරිස්සම් වෙන්නට ඕනේ. ඒ නිසාම තමයි අපි ඉන්ෂුරන්ස් එකක් දාන්නේ. අපි ලයිෆ් ඉන්ෂුරන්ස්, හෙල්ත් ඉන්ෂුරන්ස් දාන්නේ ආපු ලෙඩක් සඳහාද එන්නට පුළුවන් ලෙඩක් සඳහා? එන්නට පුළුවන් ලෙඩක් සඳහා. ඇයි එහෙම දාන්නේ? අපි දන්නවා මේ කයෙහි ඕනම ලෙඩක් හටගන්නට පුළුවන්. මේ කය යකඩ වලින් නම් හැදිලා තිබුණේ, මැණික් වලින් නම් හැදිලා තිබුණේ, මේකේ පිළිකාවක්, දියවැඩියාවක් එහෙම ඉන්නට බෑ. මේක ඒකට සුදුසු ලෙඩට සුදුසු කයක්. ඒ නිසා බුදුන් වහන්සේ කියන්නේ ගණ්ඩ භූතෝ, රෝග භූතෝ, වන භූතෝ සමුස්සයෝ. ඒ නිසා හේතුව තියෙනකොට ඵලයක් එන්නට පුළුවන් නම් ඒක එක්ක අපි සෙල්ලම් කරන්නේ නැහැ. අපි ඒකට බොහොම පරිස්සම් වෙනවා. මොකද ඒක ආවා වගේ සලකන්නට ඕනේ. එන්නට නියමිත වගේ සලකන්නට ඕනේ. ඒ න්‍යායම තමයි මේ සසරට වැටෙන්නේ. තෘෂ්ණාව, අවිද්‍යාව, කර්ම තියෙනකොට මැරුණම උපදිනවා නම් ඒ තෘෂ්ණා, අවිද්‍යා, කර්ම තියන් ඉන්න කෙනා උපදින්නට නියමිතයි. ස්කන්ධය පහළ වෙන්නට නියමිතයි. මේ ජීවිතේ මියෑනේක විතරයි ප්‍රමාණ. තව තැනක උපදින තැන හොඳ තැනක් නම් හොඳයි. නරක තැනක් නම් නරකයි. ඕන තැනක යන්නට පුළුවන්. ඒකනේ මෙතන ගැටලුව. ඒ උපදින භවයේත් ජාති ජරා මරණ වලට හසු වෙනවා. ඒ උපදින භවයේත් ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සම්ප්‍රයෝගයට හසු වෙනවා. ශෝක පරිදේ වලට එන්නට පුළුවන්. එහෙනම් ඒ භවයේත් මේහා මේ වගේම හෝ මේට වෙනස් මට්ටමකින් හරි දුකක් පවතිනවා. එතනින් එහාට තව භවයක මේ එකම රෝල කරකිනවා. එහෙමනම් දැන් හිතන්නට ඕන සුනාමි කතාව වගේ මේ හේතුව තියන් ඉන්නවා නම් මේ දුක එන්නට නියමිතයි. දැන් මේකට මොකක් හරි පිළියමක් කරන්නට ඕනි. එක්කෝ උල්කාපාතේ විනාශ කරන්නට නැත්නම් අපි පලා යන්නට ඕනි. හොඳම පිළියම උල්කාප විනාශ කරන එක, නැත්නම් පලා ගියට ගෙවල් දොරවල් විනාශ වෙනවා. දැන් බලාපොරොත්තු වෙන්නේ අපි අසරණ වෙන අවස්ථාවක්. උල්කා විනාශ කරන්න ඕන කවුරු හරි දැන්. එහෙම නැත්නම් අපි හැම හදපුවා තැම්පත් කරපු ඔක්කොම අවසානයි. එහෙමනම් දැන් ඥානවන්තයා කොහොමද හිතන්නේ? මහා බෝධිසත්වයන්ට ඕක තමයි හිතෙන්නේ. අද මම රජෙක් වෙලා, අද මම බෝධිසත්වයෝ සිද්ධාර්ථ ගෞතම වෙලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණට ඊළඟ භවයන්හි මොන ආත්ම භාවවලට පත් වෙයිද දන්නේ? වෙන්නට පුළුවන්. දුක්ඛයට ප්‍රාප්ත වෙනවා. නැවත මිය යනවා. එහෙමනම් ඒකට එන්නට කලින් ඒකේ හේතුව මම ගලවන්නට ඕන. උල්කා විනාශ කරනවා වගේ මේක ගලවලා එන්නට නියමිත දුකෙන් මිදෙන්නට ඕනේ. මේක තමයි ඥානවන්ත ක්‍රියාව. තොර එන්නට නියමිත දුකක් එක බැඳිලා ඉන්නේ අපි. ඒ එන්නට නියමිත දුක ගැඹුරින් හිතුවොත් මොන වගේ එකක්ද? ඒක ඇඟ කිලිපොලා යන එකක්. ඒ උපදින භවයන්හිදී අනිවාර්යෙන් උපදින භවයක මිය යනවා. ඒක ඇත්තක්. ඒකටත් හේතුවක් තියෙනවනේ නේ. ඇයි උපදින භවයක අනිවාර්යෙන් මිය යන්නේ? ධර්මයේ හැටියට උපදින්නේ කර්මයන් නිසා. අපි කරන කර්මය තාවකාලික ක්‍රියාවක්. දානයක් දීම, සීලයක් රැකීම, අකුසලයන් සතෙක් මැරීම, මේක කරා ඉවරයි. පටන් ගත්තා කළා ඉවරයි. මේක තාවකාලික ක්‍රියාවක්. තාවකාලික ක්‍රියාවකින් රැස්වෙන කර්ම ශක්තිය සීමා සහිත එකක්. ඒක අසීමාන්තික වෙන්නේ නැහැ. ඒ නිසා සීමා සහිත කර්ම ශක්තිය දවසක අවසන් වෙනවා. ඒ නිසා කර්මයෙන් ප්‍රතිසන්දිය ගන්නවා නම් ඒ ලබන්නා වූ භවයේ කර්ම ශක්තිය අවසන් වෙනකොට අවසන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීම තීරණය කරා නත්ති ජාතස්ස අමරණං. ඔය කියන්නේ ධානයේ ලබලා යම් කිසි භවයක ප්‍රතිසන්දියක් ගැනීම නම් ඒ භවය සදාතනික වෙන්නට බෑ. මොකද හේතුව කර්මයෙන් නිසානම් උපදින්නේ. කර්මයතාවකාලික නම් ඒකෙන් රැස් වෙන ශක්තිය සීමා සහිත නම් අනිවාර්යෙන් මේ ඇති. නිසා දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට ගියත් මේක පොදුයි. එහෙමනම් බෝධිසතාණන් වහන්සේ කල්පනා කරන්නේ කොහොමද? මේ උපදින භවයක මේ දුක්ඛයත් එක්ක සම්බන්ධ නම් දැන් මේ දුකෙන් මිදෙන්නට අවශ්‍යයි. මේ ගලවන්නට ඕනේ. දුකෙන් මිදෙන්න අවශ්‍ය නම් ඒක හේතුව ගලවන්නට ඕනේ. මොකද හේතුව? මේ තෘෂ්ණා, අවිද්‍යා ආදී වූ අකුසල ධර්ම සමූහය. රේගිදී කෙනෙක් හිතන්න පුළුවන් අපි ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. හිතන්නේ නැති එක අදාළ නැහැ. ඒකත් හොඳයි මේක. හිතන්නේ නැති එක අදාළ නැහැ. යම් කිසි හේතුවක් නිසා ඵලයක් උපදින්නට නියමිත නම් ඒ ඵලය ගැන හිතුවත් නැතත් කල්පනා කරත් නැතත් අදාළ වෙලාවේ ඵලය උපදිනවා. දැන් ඔය සුනාමිය එන්න යන වෙලාවේ කවුරු හරි පිරිසක්, තරුණයෝ පිරිසක් හොඳ තැනකට ගිහිල්ලා බිල්ලිමක සම්පූර්ණයෙන් තොරතුරු කපලා ලෝකයේත් එක්ක තොරතුරු සංවිනී වේදෙන ඔක්කොම නවත්තලා ඒ කට්ටිය මොනවත් තොරතුරු දන්නේ නැහැ. කට්ටිය දවස් 10ක් හොඳට විනෝද වෙනවා. පංචකාය භුක්ති විඳිනවා. ඒ කට්ටිය මේ තොරතුරු කිසිවක් අවශ්‍ය නැහැ. දැන් අපි ගෙවල් අස් කරන්නට ඕනේ, පරිස්මයන් ළමයින්ට උත්තර දෙන්නට ඕනේ. ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ මේ ගෙවල් අස් කරන් යන්නේ. අර කට්ටිය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කට්ටිය හොඳට විනෝද වෙනවා. ඒ කට්ටිය දන්නේ නැහැ තොරතුරු. මොකද ඒ කට්ටිය ඔක්කොම තොරතුරු කපලා ඒ කට්ටිය දවස් 10ක් අපි දන්නේ නැහැ සුනාමියක් එනවා කියලා. ඉතින් අපිට දින ප්‍රශ්න මොනවත් නැහැ ඒ කට්ටියට. හැබැයි ඒ කට්ටියට ඒ දුක ලැබෙනවද නැද්ද? අපිට හිතෙයිද අපරාදේ මාත් පාටියට ගියා නම් හොඳයි මේ ප්‍රශ්نين මිදෙනවා කියලා? නෑ, එහෙම හිතෙන්නේ නෑ. අපිට හිතෙන්නේ කොහොම හරි මේ මිනිස්සුන්ටත් පණිවිඩයවල මෙතනින් ගලව ගන්නට ඕනේ කියලා. හිතුවත් නැතත් එන්නට නියමිත දුක එනවා. ඔක තමයි න්‍යාය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ අපි ගැන හිතෙන්නේ එහෙමයි. මේ සත්වයා මේ පංචකාමයේ ගැන හිත හිත මේ සසරක් ගැන කල්පනා කරන්න නැතුව මේ පංචකාමයේ ඇලි ගැලී වාසය කරනවා. නමුත් ඔවුන් හිතුවත් නැතත් මහා දුක්ඛස්කන්ධයක් එන්නට නියමිත. මොකද්ද මේ දුක්ඛස්කන්ධය? ඒ උපදින භවවල මේ අනවරාග්‍ර සංසාරේ, මහා දීර්ඝ සංසාරයේහි පණ පිටින් පිලිස්සෙන්නට පුළුවන්. දියේ ගිලී මැරෙන්නට පුළුවන්. පස්සොට යට වෙලා මැරෙන්නට පුළුවන්. ඝාතනය වෙන්නට පුළුවන්. තමන් ඉන්නකොට දරුවෝ මිය යන්නට පුළුවන්. තමන් අතින් මහා බලවත් පාප කර්ම වෙන්නට පුළුවන්. අම්මා තාත්තා පව මැරෙන්නට පුළුවන්. තම සාහසික අපරාධ සිද්ධ වෙන්නට පුළුවන්. මේ සියලු දුක්ඛයන් විය හැකි සම්භාවිතාව සහිතව තමයි මේ ඉන්නේ. නිසා මහා දුක්ඛස්කන්ධයක් එන්නට නියමිතයි. දැන් එන්නට නියමිත දුක. දැන් එතකොට අපි මේ දුක්ඛස්කන්ධයක හිර වෙලා ඉන්නේ. ඔක තමයි කරණම්. සසරත් ඒ වගේම දීර්ඝ ගමනක් ඇවිල්ලා දැනුත් යම් භවයක් ලැබලා ඉන්නවා. තවත් අනාගතයේ උපදින්නට නියමිතයි භව ගණනාවක්. ඒ භව ගණනාවෙත් මේ විදිහේම දුක්ඛස්කන්ධයකට પ્રાપ્ત වෙන්නට නියමිතයි. එතකොට දුකෙන් මිදිලා නැහැ. ඔක තමයි තර්කය. එතකොට මේ යන ගමන නාම රූප දෙක දැන් මේ වෙලාවේ හේතු තියෙනවා, දැනුත් නාම රූප දෙක යුත්තයි හේතු තියෙනවා. ඒ නිසා අලුතෙන් අලුතෙන් නාම රූප හටගන්න වෙන එක මතක තියාගන්න වචනේ අනුප්පන්න දුක්ඛය. අනුප්පන්න දුක්ඛය. දැනට නාම රූප තියෙනවා, ඒ නාම රූප හටගන්නට નિયમિત හේතුන් තියෙනවා. ඒ නිසා දුක්ඛයක් උපදින්නට નિયમિતයි, අනුත්පන්න දුක්ඛයට પ્રાપ્ત වෙන්නට નિયમિતයි. දැන් මේකට කියනවා පවත්තිය කියලා. අපේ පැවැත්ම, ඒ පවතින කොට තව විශේෂ දෙයක් තමයි මේ නාම ධර්මයන්ගෙන් සිතෙන් අපි අරමුණු ගන්නවා. බාහිර අරමුණු, අභ්‍යන්තර අරමුණු මේ හිතනවා. මේක ඉතාම වැදගත් අවස්ථාවක්. අපි දැන් උදාහරණයකට අපි හිතමුකෝ කම්පියුටරයක් දිගටම පවතිනවා කියලා. එයා මොකක් හරි මැෂින් එකක් වැඩ කරනවා. ලයිට් එක තියෙනකම්, කරන්ට් එක තියෙනකම් මෙයා වැඩ, දිගින් දිගට වැඩ. ඒ වගේ හේතුන් තියෙන තාක්කල් මේ නාම රූප ප්‍රවාහය නතර වෙන්නේ නැතුව දිගින් දිගට වැඩ කරනවා. හැබැයි ඒ මැෂින් එකට අරමුණු ගන්නවා කියලා එකක් නැහැ. හැඟීම් දැනෙනවා කියලා එකක් නැහැ. එයාට හිතනවා කියලා එකක් නැහැ. ඔය strong AI එකෙන් උනත් ඒ ක්වාලිය, ඒ සිතෙන් ගන්න දැනීම ලැබෙන්නේ නැහැ. හැබැයි මේ සත්වයාගේ සිතෙන් අරමුණු අරගන්නවා. තමන් ගැන, අනුන් ගැන, බාහිර ලෝකයේ ගැන අරමුණු දැන ගැනීම තියෙනවා. මේ දැනගන්නෙත් මොනවද? මේ දැනගන්නෙත් තව කෙනෙකුගේ නාම රූප හෝ බාහිර තියෙන රූප. ඒවට කියන සංස්කාර කියලා. ඒවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දේවල්. සදාතනික සැපවත් දේවල් නෙවෙයි. කල්පනා කරලා බලන්න. ඕනම වස්තුවක් ලෝකේ තියෙන. ඉතාම සුරූපී කෙනෙක්, සුරූපී වස්තුවක්, වටිනා කියන දෙයක්, ඉතාම අධික ධනයක්, මේ කිසිවක් නිත්‍යයි, සුඛයි, සුභයි, ඒක ලැබුවා කියලා සියලු දෙයින් ආරක්ෂයි, දුකෙන් මිදෙනවා, සියලු දුකෙන් මිදෙනවා, හැම කල්ලි මංගාව තියෙනවා. මෙන්න මේ කියන මේකක් නෑ. මේ සියල්ල එහෙම අර කියපු තාවකාලික බව, ලබන්නට මහන්සි වෙන්න ඕන බව, ආරක්ෂා කරන්න වෙහෙසෙන්නට ඕන බව. වටිනාකම් වැඩි නම් වෙහෙසෙන්නට ඕන ආරක්ෂා කරන්න. වටිනාකම වැඩි නම් ලබන්න මහන්සි වෙන්නට ඕනේ. ඊට පස්සේ වසඟේ නෑ කොච්චර පාලනය. මෙන්න මේ කියන මේ බාහිර තියෙන සහ තමන්ගේ අපි අරමුණු කරන දේවල්, අපි හිතනවානේ මේක මට තියෙනවා, මේක මට තියෙනවා, මේක නා මගෙත් එක්ක ඉන්නවා. මේ හිතෙන් තමයි දැනගන්නේ. හිතෙන් දැනගන්නේ. ඒකට කියන නිමිත්ත කියලා. අරමුණු කරන දේවල් අරකට තියෙන පැවැත්මයි හිතෙන් ගනු ලබන දෙයයි. මේ තමයි අපේ ජීවිතය. අපි සිතෙන් හිතනවා, රූපය ගැන හිතනවා, තමන්ගේ හැඩහුරුකම් ගැන හිතනවා. ඒකේ ජීවිතය සියල්ල අතහරින්න කෙනෙක්නේ මේ කියන්නේ. සාර්ථකත්වයේ කරා යන්නට ඕනේ තමන් මිනිස්සෙක් ලෙස ජීවත් වෙනකොට. නමුත් හොඳට තේරුම් ගන්න, මේ මොන සාර්ථකත්වයට ගියත්, ලෝකෙ ඉහළම ධනවතා වුණත්, ඉහළම ක්‍රීඩකයා වුණත්, හේලම සුරූපී පුද්ගලයා වුණත්, මෙතන තියෙන්නේ කොටස් දෙකයි. සිත්වලින් අරමුණු ගන්නවා, නාම රූප දෙක පවතිනවා. ඒ නාම රූප දෙක දිගට දිගට යනවා. අපි නිදන් හිටියත් මේක පවතිනවනේ. දිගට දිගට යනවා මේක. චිත්ත පරම්පරාව වැඩ කරනවා, රූප පරම්පරාව වැඩ කරනවා. සහ උතන වැදගත්ම දේ, මරණින් මත්තෙත් මේක යන්නට નિયમિતයි. ඒ මරණින් මත්තේ එන්නට નિયમિત නාම රූප ටික නැහැ කියලා හිතන්නට එපා. ඇයි ඒ? හේතුව තියනවා නම් ඒවා එන්නට නෙමෙයි. හොඳම උදාහරණ සුනාමිය. උල්කාපාතේ එනකොට සුනාමිය නැහැ, ආවේ නැහැ, එහෙම අදාළ නැහැ. අපි බය වෙලා දුවනවා ඒකට. අපි ඒකට ප්‍රිකෝෂන්ස් ගන්නට ඕනේ. ඒ වගේ එන්නට નિયમિતයි මේ නාම රූප දෙක උපදී මරණින් මත්තේ උපදී. මේක තමයි පවත්ම කියලා කියන්නේ, පවත්තිය. ඒ අතරතුරේදී තාම වැදගත් දේ තමයි අරමුණු ගන්න. මේ බණ අහනවා කියන්නේ අරමුණු ගන්නවා කියන එක. ඉගෙන ගන්නවා කියන්නේ අරමුණු ගන්නවා කියන එක. රස්සාවක් කරනකොටත් කරන්නේ අරමුණු අරගෙන කටයුතු කරන එක. මේ හැම තැනකම තියෙන අරමුණු ගැනීමක්. ඒක නිමිත්ත කියලා කියනවා. මේ අරමුණු වශයෙන් ගන්න දේවලුත් ඔය කියපු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි. කියන්න බලන්න මට අරමුණු කරන සදාතනික දෙයක් තියෙනවද කියලා? කෙනෙක් කියන අවකාශය, අවකාශය හැමකදම අවකාශය අරමුණු කරා කියලා ඒකේ මොකක්වත් දෙයක් ලැබෙන්නේ නැහැ ඒකේ. සාරමුණු කරන දේ සදාතනික වුණා කියලත් ඒකේ ලොකු වැඩකුත් නැහැ ඒක ඇත්තටම. නමුත් මේ අරමුණු දැන් උදාහරණයක් රසක් අරමුණු කරනවා, සින්දුවක් අහනවා, රූපවාහිනිය චිත්‍රපටියක් බලනවා, යම් විනෝද ගමනක් යනකොට විනෝද වෙනවා. මේ තමයි අරමුණු අරගෙන, මේක අවශ්‍යයි මිනිස්සයාට. මේකෙන් තමයි මේ ළමයෙක් තමන්ට ඉන්නවා කියන සතුටු වීමත් ළමයා යනොත් අරමුණක් ඒකෙදි. ඇයි තමන් දකිනවා මේ ඉන්නවා මට කෙනෙක්, හිතෙන් හිතනවා මට ඉන්නවා කියලා. ඒක වැදගත්. දරුවෙක් ඉන්නවා, බස් ගෙවල් දොරවල් තියෙනවා. දැන් සමහරලාවට තමන් දන්නේ තමන්ට තාත්තා නැත්නම් අම්මා මෙච්චර ලොකු ධනයක් ලියලා තියෙනවා. ඒක හිතෙන් දැනගන්නකොට නේ ඉන්නේ සතුට. ඒක මට තියෙනවා තියෙනවා. ඒ නිසා මේ අරමුණු ගන්නවා කියන සිද්ධිය අපේ ජීවිතේ ඉතාම වැදගත් සංසිද්ධියක්. හැබැයි ඒ අරමුණු ගැනීමට ප්‍රාප්තවන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල්. පැවැත්ම යනුත් නාම රූප දෙකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මොකද හටගන්න රූපයක් දවසක නැති වෙනවා, හටගන්න සිතක් හැඟීමක් සතුටක් මේකත් ශෝකයක් නැති වෙනවා. ඒක හරි. ශෝකය නැති වුණා හරියන්නේ නැහැ. ශෝකය හට ගැනීම ප්‍රශ්නයක්. මේ ශෝකය කියන එක නැති වුණා කියලා සැපක් වෙන්නේ නැහැ. ඒක හට ගැනීම ප්‍රශ්නය. ඒතර ඒ නිසා මේකේ පවතින්නේ බැලූ බැල්මට සැපයක් ගත්තත් දුකක් ගත්තත් උපේක්ෂාවක් ගත්තත් රූපයක් ගත්තත් මේ හැම තැනකම අවසානයේ දුක ගැබ්බෙලා තියෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ කතාවේ හැටියට පැවැත්ම නිමිත්ත හොඳට තේරෙන නිමිත්ත කියන්නේ අරමුණු කියන එකයි. අරමුණුත් ත්‍රිලක්ෂණයට යටයි. අපේ මේ ජීවන පැවැත්ම සහ උපදින්නට නියමිත නාම රූප ධර්මත් ත්‍රිලක්ෂණයට යටයි. එහෙනම් ත්‍රිලක්ෂණයට යට මේ ධර්මවලට කියන සංස්කාර කියලා මතක තියාගන්න. සංස්කාර කියලා කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදෙලා වෙනස් වෙලා මියදෙන දේවල්. හොඳට මේක තේරුම් ගන්න. අපි අරමුණු කරන දේවලුත්, අපිට තියනවා කියලා හිතන් ඉන්න දේවලුත්, අපි පොසෙස් කරන අයිති කරගෙන ඉන්න දේවලුත්, අපේ මේ ජීවිත సంతානයත් කියන දෙකේම තියෙන වගේ දේවල්. ඒතකොට අපි හිතුවත් හිතන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල්, අපි අයිති කරගෙන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල්. බුදුරජාණන් වහන්සේගේ කතාව දේශනාව තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ලෝකයෙන් එතරවීම. මේ පවතින සංස්කාර ලෝකයෙන් අන්‍ය වූ අවස්ථාවක් තියෙනවා. පවතින සංස්කාර ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි, අරමුණුත් අනිත්‍ය දුක අනාත්මයි. ඒකෙන් අන්‍ය වූ අවස්ථාව නිත්‍ය සුඛ ධර්මයක් තියෙනවා. ඒක ආත්මයක් වෙන්නේ නැහැ. නමුත් නිත්‍ය සුඛ ධර්මය. ඒකට කියන නිර්වාණ ධාතුව කියලා. නිර්වාණ ධාතුව කියන්නේ හරියට ඒ සංස්කාර ලෝකයෙන් අන්‍ය අවස්ථාව. අන්ධකාරයට ආලෝකය වගේ, උෂ්ණයට සීතල වගේ, රෝගී බවට නිරෝගීකම වගේ, අර කියපු ත්‍රිලක්ෂණය නොමැති අවස්ථාවක්. ඒකට කියන නිර්වාණ ධාතුව කියලා. මේ නිර්වාණ ධාතුවට පත්වීම තමයි බෞද්ධයෙකුගේ පරම ඉලක්කය. ඒක මේ ජීවිතේ එකපාර ලබා ගන්න බැරි වෙයි සමහරුන්ට, බොහෝ අයට. නමුත් කමක් නැහැ. වැදගත් වෙන්නේ මේ දේශනාවල අර්ථය. මේ ගැඹුරු දේශනා ටිකක් කරෙන්නේ මේ දේශනාව. මේකේ අර්ථය, මේක එකපාරම අවබෝධ කරගෙන ගොඩ යන කෙනෙක් ඉන්නට පුළුවන්. ඒ තමන්ගේ හැකිය. නමුත් තමන්ට මේක එකපාර මේ කියන මට්ටමම කරගන්න බැරි වුණත් තව අනුබතර මේක තේරුම් ගන්න තියෙනතෝ. ඒක වැදගත්. මොකද්ද මේ සසර? මොකද්ද මේ නිවන? මොකද්ද මේ නිවනට පත් වෙනවා කියලා කියන්නේ කියන දර්ශනයේ තේරුම් අරගෙන ඉස්සලා. ඒක ඉතා වැදගත්. පිළිපදිනවද නැද්ද කියන එක පස්සේ කතා කරමු. සහ ඊට පස්සේ කොහොමද කිටියෙන් කිටියෙන් පිළිපදින්නේ, ටික ටික හරි මේ පැත්තට අපි යන්නේ කියන එක වෙනම කතා කරමු. නැත්නම් හිතෙන්නට පුළුවන් මේ කතා කරන මේකෙදි කිසිම ලෞකික දියුණුවකට, ඔව් නිවනට සාපේක්ෂව මතක තියාගන්න, සියලු ආත්ම භාව සියලු භවයන් දුර්ගතිය සමානයි. නිවනට සාපේක්ෂව චක්‍රවර්ති රාජ්‍යයත් දුර්ගතියක් බඳුයි. නිවනට සාපේක්ෂව ලෝකයේ සාර්ථකම මිනිසයා වීමත් දුර්ගතියක් බඳුයි. මොකද ඒ නිවනේ තියෙන අසංකත බවට සාපේක්ෂව මෙතන තියෙන සංකත ලෝකයක්. ඒක බැලුවම කිසිම දෙයක් ගත යුතු හරයක් නැහැ. එහෙම කියලා මේ මිනිස්සුන්ට මේක එකපාර ඒ මට්ටමට යන්න අමාරුයි. මොකද හේතුව ඒ සංස්කෘත ලෝකයේහි ඒ බැඳීම් සම්බන්ධතා එක්ක තමයි මේ ජීවිතය යන්නේ. ඒතකොට මේක ක්‍රමානුකූලව යා යුතුයි. සමහර අයට පුළුවන් මේ බන්ධන අතහැරලා පැවිදි වෙන්නට, දුරස් වෙලා ඒ ගමන වේගෙන් යන්නට. නමුත් මේ දෙගොල්ලන්ම පැවිදි වෙන කෙනයි ගිහි කෙනයි දෙවියා බ්‍රහ්මයා කවරෙක් මේ මාර්ගයේ ගියත් පළවෙනි දේ මේ කතාව තේරුම් අරන් ඉන්නට. ඒ කතාව ඊතරම් අහන්නට ප්‍රිය කතාවක් නෙවෙයි, ඒකත් මතක තියාගන්න. බුදුරන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙනවා. උනා දේශනා කරා, මහණෙනි මම මේ අනිත්‍ය දුක්ඛය අනාත්මය දේශනා කරනකොට මෙතෙක්කල් නිත්‍යයි හිතාගෙන හිටපු මිනිස්සුයෝ ගැන කවරක දෙවියෝ බ්‍රහ්මයෝ භය බීරහන්ත වෙනවා, කම්පාවට ප්‍රාප්ත වෙනවා. අහෝ අපි දවසක මිය යනවා නේද? ඒක මිනිසුන්ට එච්චර දැනෙන්නේ නැහැ. මොකද අපි දකින්නවනේ හැමතිස්සෙම මරණේ. දීර්ඝායුෂ්ක දෙවියෝ බ්‍රහ්මයෝ කම්පාවට ප්‍රාප්ත. මේ තරම් සම්පත්තියකින් පිරිහෙනවද අපි දවසක? මේක ආත්මයක් නැද්ද මෙතන? මෙතන තියෙන්නේ නිර්ර්ථක නාම රූප දෙකක්ද කියන එක මුලින්ම ඇහෙනකොට ලොකු කම්පාවක් හිතට එනවා. ඒක වළක්වන්නට බෑ. ඒක අපි හැමෝටම වෙන දෙයක්. මොකද ඒකෙන් අවසන් වෙන්නේ. ඒ බුදුරණස කරන්නේ ඒ දුක නැවත නැවත මතු කර කර පෙනෙන නිසා තමයි ස්වාමීන් වහන්සේලා මේ දුක මතු කරන බණ කියන්නේ. ඒක නැවත නැවත ඇහෙන්නට ඕනේ. ඒක ඇහුණට බණෙන් පස්සේ ආපහු හිත සුඛයට යනවා. ඒක තමයි මිනිස්යාගේ ස්වභාවය. නමුත් මේක ඇහෙන වාර ගන්න වැඩි වෙනකොට සසරදී මේ ජීවිතේදී ටික ටික මොකද ඒක සත්‍යයක් කියවෙන නිසා නුරට තේරෙන්න පටන් ගන්නවා. මොකද සත්‍ය කියන එක සාමාන්‍යයෙන් වළක්වන්නට බෑ අපිට. උදාහරණයකට තමන් දකිනවා තමන්ගේ හොඳම මිත්‍රයා තමන්ට විරුද්ධව කටයුතු කරනවා සාක්ෂි සහිතව. සාක්ෂි සහිතව CCTV එකේ සටහන්ලා තියෙනවා. දැන් කිසිදු සැකයක් නැහැ. දැන් ඔබට පුළුවන්ද එතෙන් පටන් ඒ මිත්‍රයා එක්ක අර පරණ තිබිච්ච හැඟීමෙන්ම කටයුතු කරන්න? ඒක හිතලා කරන එකද? හිතලා දුරස් වීමක්ද? ඒක ස්වභාවිකව වෙන. සත්‍ය කියන එක හිතෙන් මග හරවන්න බෑ. ඒක විශේෂ දෙයක්. දන්නවා නම් තමන් මේකයි උනේ කියලා බොරුවට ලෝකයට බොරු කියන්නට පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් තමන්ගේ හිත දන්නවා මොකද්ද ඇත්ත කියලා. විශේෂයෙන් හැඟීම් වලට આવොත් ආදරය, තරහව, දැන් කවුරු හරි එක දැඩි තරහකින් ඉන්නවා. හැබැයි හේතු සාධක සහිතව ඔප්පු වෙනවා මෙයා නෙමෙයි වරදකරු කියලා. දැන් ඒ තරහ තියාගන්න පුළුවන්? අර වගේ තියාගන්න බෑ තරහ. නුරුස්සන ගතියෙන්න පුළුවන්. නමුත් අර වෛරයේ බද්ධ වෛරයේ තියාගන්නට බෑ. ඒ වගේ ආදරේ, කරුණාව, කැමැත්ත, ඇලීම. එස මතක තියාගන්න සත්‍ය කියන එක වැටහුණාට පස්සේ ඒක හිතෙන් බැහැර කරන්නට බෑ. ඒ නිසා මේ ධර්මය නැවත 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 ඇහෙනකොට ඒක බ්‍රේන් වොෂ් එකක් නෙවෙයි. ඒකත් මතක තියාගන්න. බ්‍රේන් වොෂ් කරනවා කියලා කියන්නේ නැති දෙයක් ඇති ලෙස නැවත නැවත කියලා මිනිස්සෙගේ මනස විකෘති කිරීම. ඒක වෙනයි. තියෙන දේ කියලා කියලා ඒකට කියන එන්ලයිට්මන්ට්. ඒකට කියන අවබෝධ කරවීම කියලා. සත්‍ය අවබෝධ කරවන්නත් ඒ දේ කියලා 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 තමයි කරන්න වෙන්නේ. බ්‍රේන් වොෂ් කරන්නත් ඒකම තමයි. බ්‍රේන් වොෂ් එකේදී නැති දෙයක් කියලා කියලා එයාව එයාට බොරුවක්. මේකෙදි වෙන්නේ තියෙන දේ පැහැදිලි කිරීම. ධර්මයෙන් දේශනා කරන්නේ තියෙන දේ. ඒසත් බණ කියන්නේ කුසලයක් වන්නේ. ඒක මහා කුසලයක් වන්නේ හේතුව තියෙන දේ පැහැදිලි කරනවා ගැඹුරේ. ඒතර මේක ඇහෙන්නට ඕනේ. මේක ඇහෙනකොට අපේ సంతාණයට මේක දවසක තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙනකොට ඒක වැටහිලා වැටහිලා මොකද වෙන්නේ? දවසක තීරණය කරනවා නෑ මම මේකෙන් එළියට යන්නට ඕනේ. සැබෑ හැඟීමක් උපදිනවා. එදාට සමහරු මහාන වෙනවා. එදාට සමහරු දැඩි භාවනා යෝගීන් වෙනවා. එදාට සමහරු මේවා ආසාවල් අඩු කරගෙන ධර්ම මාර්ගේ. ඒකට තියෙන ප්‍රධානම දේ මේ බණ ඇහෙන්නට ඕනේ නැවත නැවත. එතකොට මේ ගත්තට පස්සේ අරමුණු කරන්නේත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල්. මේ පැවැත්මත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. දැන් මේකෙන් අන්‍යම අවස්ථාව තමයි නිර්වාණ ධාතුව. මේ නිර්වාණ ධාතුවට පත් වෙන ක්‍රමය තමයි, පියවර ටික තමයි මම මාතෘකාව වශයෙන් තිබුවේ. බහිද්දා වුට්ටාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍රභූ ඥානං දුබතෝ වුට්ටාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං පයෝගපටිප්පස්සද්දි පඤ්ඤා ඵලේ ඥානං. මේ කියන්නේ නිර්වාණය අධිගමනය කරන උච්චතම අවස්ථාවේ පියවර තුන. මේ පියවර තුනට එන්නට ලොකු වෙහෙසක් දරන්නට ඕනේ. මේ කියන වගේ ලේසි එකක් නෙවෙයි. මේක තමයි මේ පීක් මොහොත, මේ දුකෙන් එතර වෙන අවස්ථාව, නිවනට පත් වෙන අවස්ථාව, ටර්න් එක ගන්න අවස්ථාව, එළියට යන අවස්ථාව. විවට්ටනේ පඤ්ඤා, විවට්ටනේ කියලා කියන්නේ පෙරලෙනවා, ඉවතට යනවා, එළියට යනවා. මෙතන මොකක් හරි බෝලයක් තියෙනවා මේ මේසෙ උඩ, ඒක එතනින් එළියට රෝල් වෙලා යනවා. විවට්ටනේ එළියට පෙරලිලා යනවා. මොකද්ද කොතනින්ද එළියට පෙරලලා යන්නේ? අර කියපු පැවැත්මෙන් සහ නිමිත්තෙන්. සංස්කාර ලෝකයෙන් එළියට යනවා. සංස්කාර ලෝකයෙන් එළියට යනවා කියලා කියන්නේ නිර්වාණ ධාතුව. මේක එළියට යන්නේ කෙටියෙන් විස්තර කරොත් පියවර දෙකකින්. ඉස්සෙල්ලම සංස්කාර නිමිත්තෙන් එළියට යනවා. ඒ වෙලාවේදී යෝගියා මේ විදර්ශනාවේ කෙළවරදී මේ එක අපි විස්තර කරගන්න හිමින් සැරේ, මේ නාම රූප දෙක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සත්‍ය තේරුම් අරගෙන යන කෙනා එක වෙලාවකදී මේ සංස්කාරයන්ගෙන් අන්‍ය වූ නිර්වාණ ධාතුව සිතෙන් අරමුණු කරනවා. ඒකට කියනවා බහිද්ධා වුට්ටාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භුඤ්ඤාන. බහිද්ධා වුට්ටාන කියලා කියන්නේ අර අරමුණු කරනවා කිව්වෙත් අනිත්‍ය දුක් අනාත්ම දේවල්මනේ, නිමිත්ත. එක වෙලාවක මේ නිමිත්තෙන් හිත මිදිලා නිර්වාණ ධාතුව අරමුණු වෙනවා. නිර්වාණ ධාතුව අරමුණු වෙනවා. ඒ නිමිත්තට කියන බහිද්ධා කියලා. මොකද පැවැත්ම කියලා කිව්වේ අපේ නාම රූප දෙකයි ඒකේ පැවැත්මනේ නේ. මේකට කියනවා අජ්ජත්ත කියලා, ආධ්‍යාත්මය. ඒකෙත් මූලයෙන්ම තියෙන්නේ කෙලෙස්. කෙලෙස් නිසා තමයි උපදින්නේ ස්කන්ධය. ධර්ම වශයෙන් කිව්වොත් අප්‍රහීන ක්ලේශය, උපදින්නට නියමිත විපාක ස්කන්ධ සහ කෙලෙස් නිසා හටගදී චිත්ත රූප. ඒ කියන්නේ අපේ సంతානෙහි මූලිකම කම්පොනන්ට්ස් ටික, මේ ඉදිරියට අරගෙන යන ධර්ම ටික. ඒක තමයි මේ පැවැත්ම තියෙන්නේ. අරමුණු කරන සියල්ලට කියනවා බහිද්දා කියලා. අරමුණු කරන සියල්ල බහිද්දා වෙනවා. එතකොට අරමුණු කරන්නේත් ඔක්කොම සංස්කාරනේ. එක අවස්ථාවකදී සංස්කාරයන්ගෙන් මිදිලා නිර්වාණ ධාතුව හිතෙන් අරමුණු කරනවා. ඉතින් බහිද්ධා වුට්ටාන බාහිර. බාහිර කියන්නේ බාහිරම කියන මේ දේවල් නෙවෙයි, තමන්ගේ ශරීරයේ කොටසක් අරමුණු කළත් ඒ අරමුණු කරන්නේ බහිද්ද දෙයක් කියලා කියන්නේ. ආධ්‍යාත්මයේ වෙන්නේ පැවැත්ම, කෙලෙස් ධර්ම. ඒ නිසා හටගත හැකි ස්කන්ධ මේවා තමයි ආධ්‍යාත්මික වෙන්නේ. බහිද්ද කියන්නේ අරමුණු කරන දේවල්. ඒතර පැවැත්මයි නිමිත්තේ, නිමිත්ත බහිද්දයි. එතකොට මේ බහිද්ද නිමිත්තෙන් ඒ කියන්නේ සංස්කාර ධර්මයක් අරමුණු කරන්නේ නැතුව නිර්වාණ ධාතුව අරමුණු කරනවා. ඒකට කියනවා බහිද්ධා වුට්ටාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භුඤ්ඤාන. බහිද්ධා වුට්ටාන සංස්කාර නිමිත්තෙන් නැගී සිටිනවා. නැගී සිටලා ඒ කියන්නේ ඉවත් වෙනවා. ඒකෙන් නිර්වාණ ධාතුව අරමුණු කරනවා. බහිද්ධා වුට්ටාන විවට්ටනේ පඤ්ඤා සංස්කාර නිමිත්තෙන් එළියට එනවා. හිත පෙරලෙනවා. දැන් නිර්වාණ ධාතුවට හිත අරමුණු කරනවා. ඒකට කියනවා ගෝත්‍ර භූඥානං. ඒක විශේෂ අවස්ථාවක්. ඒ සිත පහළ වුණාට පස්සේ ඊළඟ මොහොතේදී වෙන්නේ මොකද්ද? දුබතෝ වුට්ටාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං. දැන් ගෝත්‍ර භූඥානෙන් සංස්කාර නිමිත්තෙන් ඇයින් වෙලා නිවන අරමුණු කරන්නේ? මාර්ගසිතෙන් කරන්නේ. මාර්ග ඥානෙ මොකද්ද කරන්නේ? පැවැත්මෙන් නැගී සිටිනවා. පැවැත්ම කියලා කියන්නේ මේ අපේ පවතින නාම රූප දෙකේ පැවැත්මනේ. ඒක විශේෂයිනේ, උපදින්නට නියමිත ස්කන්ධනේ. උපදින නියමිත ස්කන්ධ නාම රූප උපදින්නට නියමිත වන්නේ හේතුන් තියෙනකොටනේ. කෙලස් ධර්ම තියෙනකොටනේ, කෙලස් තියෙනකොටේ නාම රූප දෙන්නේ නියමිත. එහෙනම් ඒ නාම රූප වලින් මිදෙන්නට, උපදින්නට නියමිත ආත්ම භාව වලින් මිදෙන්නට මොකද්ද කළ යුත්තේ? හේතුව ගලවන්නට එපයි, කෙලස් ටික දුරු කරන්නට එපයි. මාර්ග හිතෙන් කරන්නේ මේ කෙලස් ටික දුරු කරනවා. කෙලස් ටික දුරු කරනකොට අර උපදින්නට නියමිත පැවැත්මෙන් නාම රූප දෙකේ ඒ උපදිනට නියමිත ස්කන්ධයෝ නූපදීය. උපදිනට කලින්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ උල්කාපාතය එනවා, සුනාමියක් එන්නට නියමිතයි. උල්කාපාතය විනාශ කරා කියලා හිතන්න. එතකොට සුනාමිය නැවැත්තුවා කියලා කියන්නේ නැවනේ. මොන සුනාමියද නැවැත්තුවේ? ආපු සුනාමියද එන්නට නියමිත සුනාමියද? එන්නට නියමිත සුනාමිය කොහෙවත් තිබ්බද? ඒක එන්නට නියමිතයි. මතක තියාගන්න, ඒක දාර්ශනික ප්‍රශ්නයක්. එන්න හේතුවක් නිසා ඵලයක් උපදින්නට නියමිත නම් ඵලය උපදින්නට කලින්ම ඒ ඵලය ඇතයයි සැලකිය යුතුයි. සැලකීමක් තියනවා කියන එකනේ සලකන්නට ඕනේ. ඒ නිසා අපි කියමනට කියනවා, අපි සුනාමිය මිදුණා, සුනාමියෙන් අපිව බේරුවා. මොකද්ද මොන සුනාමියෙන්? එන්නට නියමිත සුනාමි. ඒ වගේ තමයි කෙලස් ටික කැපෙනකොට අපි දුකෙන් මිදෙනවා. මොන දුකෙන්ද මිදෙන්නේ? එන්නට නියමිත දුකෙන්, අනුත්පන්න දුකෙන් මිදෙන්න. එන්නට නියමිත දුකෙන් මිදෙන්න. එතකොට මේක තමයි පැවැත්ම. පැවැත්ම කියලා කිව්වේ මේ භවයේත් මේක පවතිනවා, තවත් උපදින්නට නියමිතයි. මේ භවයකින් මිදෙන්නට බෑ. ඒක බුදුරෙෙක් වුණත් රහත් වෙලා ජීවත් වෙලා අවසානේ පිරිනම් පාන්නට ඕනේ, අපවත් වෙන්නට ඕනේ. ඒක ජීවත් වෙනකොට උන්වහන්සේත් ලෙඩ වුණා, වයසට ගියා. මේ දුකෙන්, මේ මරණයෙන්, මේ ජරාවෙන්, ව්‍යාධියෙන් මිදෙන්නට බෑ. උපදින්නට නියමිත ස්කන්ධයෙන් තමයි මිදෙන්නට පුළුවන්. අයිතකොට මේ ක්ලේශය දුරු කරනකොට උපදින්නට නියමිත ස්කන්ධ කියන පැවැත්මෙන් නැගී සිටියා. ඒකෙන් මිදුණා. ඒකට කියන නැගී සිටියා කියලා. දුබතෝ වුට්ටාන කියලා කියන්නේ ඔය පැවැත්මෙන් නැගී සිටින. කොහොමද නැගී සිටින්නේ? හේතු කපලා, හේතු විනාශ කරලා, කෙලෙස් නසලා, සහ අර ගෝත්‍රබෝ හිතනොත් දැන් සංස්කාර නිමිත්තෙන් නිවන අරමුණු කරා කියලා කියන්නේ කලින් හිතේ මාර්ග හිතෙනුත් කරන්නේ ඒ නිවනම අරමුණු කරනවා. එතකොට නිමිත්තෙනුත් නැගී සිටියා, පැවැත්මෙනුත් නැගී. ඒකට දුබතෝ වුට්ටාන කියලා. දෙකෙන්ම නැගී සිටියා. පැවැත්මෙනුයි නිමිත්තෙනුයි. ගෝත්‍රබෝහිත නිමිත්තෙන් විතරයි. කෙලස් කපල නැහැ. කෙලස් කපල නැහැ. එතකොට ගෝත්‍රබෝසිත බහිද්දාවට මේක අජ්ජත් බහිත දෙකෙන්ම සංස්කාර නිමිත්තුන් නැගීසල නිවන අරමුණු කරනවා. අජ්ජත් වෙන පැවැත්මෙන් නැගීස, ඒකේ අනුප්පන්න ස්කන්ධයන් දුරු කරගන්නවා, නැති කරගන්නවා. ඒකෙන් මිදෙනවා. කොහොමද? කෙලෙස් දුරු කරලා. ඒකට දුබතෝ වුට්ටහන විවට්ටනේ පඤ්ඤා. ඔන්න තමයි මේ සංස්කාර ලෝකෙන් ඈතර වීම කියලා කියන්නේ. අරමුණක් වශයෙන්ුත් ඉවත් වෙනවා, උපදින්න නියමිත ස්කන්ධයන්ගිනුත් මිදෙනවා. මේක තමයි මිදීම කියලා කියන්නේ. මේ මිදීමට පත්වීම තමයි බුදුදහම කතා කරන්නේ. ඊළඟට වෙන්නේ මොකද්ද? අරමුණ, සංස්කාර අරමුණ මිදලා නිවන අරමුණු කරා. ඒ වගේම උපදින්නට නිමිත සංස්කාරයෙන් මිදිලා නිවනට පත් වුණා. නිවනට පත් වෙලා ඉන්නේ. දැන් ඊළඟ මොහොතේම වෙන දේ මේ චිත්තක්ෂණ තුනක කතා. මේ චිත්තක්ෂණ තුනක කතා මේ කියන්නේ. එක සිතකින් සංස්කාර අනිමිත්තෙන් මිදිලා නිර්වාණය අරමුණු කරා. අනිත් එකේදී පැවැත්මට හේතු වෙන කෙලෙස් කපලා උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදුණා. ඊළඟ සිත මොකද්ද? පයෝග පටිප්පස්සද්දි පඤ්ඤා ඵලේ ඥාන. මේක මේ විස්තර කරාට මෙතෙන්ට එන්නට සංස්කාර නිමිත්තෙන් හිත මුදවලා නිර්වාණය අරමුණු කරන්නට, උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදෙන්නට, කෙලස් ටික දුරු කරන්නට ලෙහෙසි සිතකට බෑ. මේක ලොකු පරිශ්‍රමයකින් එන්නට ඕනේ. ලොකු ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. බුදුවරයෙක් එහෙමනම් අසංකේය ගණන් පෙරම් පුරන් ඇවිල්ලා තියෙන්නේ. පසේ බුදු වෙන්නට දෙආසංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරන් ඇවිල්ලා තියෙන්නේ. අග්‍රශ්‍රාවක වෙන එක අසංකේය කල්ප ගණන්, සමහරු ජීවිත ගණන්, භව ගණන්, කල්ප ගණන් ආපු ගමනක්. කොහොමද? දන් දීලා, සිල් රැකලා, බණ අහලා, මහන වෙලා, බණ කියලා, ගුණධර්ම පුරුදු කරලා, මේ වගේ ආපු ගමනක විදර්ශනා වඩලා අවසානයේදී තමයි මේ සංස්කාර නිමිත්තෙන් මිදිලා කෙලෙස් දුරු කරලා උපදින්නට නියමිත සංස්කාරයන්ගෙන් මිදෙන්නේ. ලොකු ගමනක් මේ ඇවිල්ලා තියෙන, මානසික ගමනක්. ඒ ගමන ආවේ කවරක් සඳහාද? මේ සංස්කාර නිමිත්තෙන් මිදෙන්නනේ. සංස්කාරයන් අරමුණක් වශයෙන් සංස්කාරයන්ගේ මිද නිවන අරමුණු කරන්නටත්, ඒ උපදින්නට නියමිත සංස්කාරයන්ගේ හේතුව නැසලා ඒ සංස්කාරයන්ගෙන් මිදෙන්නටත්. ඒක තමයි උත්සාහය. ඒ උත්සාහය සම්පූර්ණ වෙනවා මාර්ගසිතේදී. අයියේ කෙලස් කැපුවා, නිවන අරමුණු කරා, කටයුතු දෙකම හරි දැන්. නිවනත් අරමුණු කරා, කෙලස් කපලා උපදින නිවෙස් කන්දයන් උන් මිදුණා. එතකොට මොකද වෙන්නේ? ඒ උත්සාහය සංසිඳෙනවා. ඒකත් මානසික ක්‍රියාවලිය. ලොකු ආපු මානසික ගමනක ඒක සම්පූර්ණ වෙනකොට, කෘත්‍ය නිම වෙනකොට ඒ උත්සාහය සංසිඳන පයෝග පටිපස්සද්ධි ආපු වේගය මේ කෘත්‍ය සඳහා කෙලස් කපලා නිවනටපත් වීම සඳහා ආපු ගමනේ ප්‍රයෝගය වේගය උත්සාහය දැන් සංසිඳනවා. හරි, වැඩේ කරලා ඉවරයි. අපිට මොකක් හරි දුවල දුවල වල දිනුම් කරනට ආවට පස්සේ දුවන්නේ නැහැ නේ පින්. පින් නැතර වෙනවා. ඒ වගේ මේක ස්වභාවයෙන්ම ඒ උත්සාහය නතර වෙනවා. නතර වෙනකොට මොකද වෙන්නේ? කෙලස් කපපු නිසා විශේෂ සිතක් අපේ සන්තාරේ ගිරා ඵලසිත කියලා කියනවා. මාර්ගඵල මාර්ගසිතට අනුතරව ඊළඟ ෂණේම ඵලසිතපත්. ඒ ඵලසිතේ තියෙන්නේ අර ආපු උත්සාහය දිනුවා අවසానයි කියනවා වගේ මේක සංසිඳවන බව. ඒකට පයෝග පටිපස්සද්ධි පඤ්ඤා. මේ ආපු මහා පරිශ්‍රමය සංසිඳවන බවක්. ඒක නිවෙච්ච සිතක්. කෙලෙස් වල දාහයත් සංසිඳෙනවා, ප්‍රයෝගයත් සංසිඳෙනවා. පයෝග පටිපස්සද්ධි පඤ්ඤා ඵලේ ඥාන. මේ කියන අවස්ථා තුනට එන්නට මොකද්ද කරන්නට තියෙන්නේ? මේකෙන් කරලා තියෙන්නේ මොකද්ද? ගැඹුරින් බලන්න. කරලා තියෙන්නේ උපදින්නට නියමිත ස්කන්ධ දුකයි. ඒකනේ අපි කතා කරේ. ඒවා හටගන්නේ මේ කෙලෙස් නිසා. කෙලෙස් තියෙනකොට මේක නැවතනද උපදින්නට නියමිතයි. ආ එහෙමනම් ඒ උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදෙන්නට ඕන නම් මොකද්ද කරන්නට තියෙන්නේ? කෙලෙස් ටික දුරු කරන්නට ඕනි. ඒ කෙලෙස් අතර තියෙන මූලිකම ක්ලේශය තමයි අවිද්‍යාව. මතක තියාගන්න. මේ භවයේ ඇති කරවන්න ලොකුම දායකත්වයේ දෙන්නේ තෘෂ්ණාවෙන්, ආසාවෙන්. හැබැයි ආසාව වුණත් තියෙන, ඇයි මේ නාම රූප ධර්මයන්ට අපි ආසා? ඒකට හේතුව තමයි අවිද්‍යාව, නොදැනුවත්කම. මේකේ යථා ස්වභාවය දකිනවා නම් මේකට එහෙම ඇලෙන්නේ නැහැ. නිසා අවිද්‍යාව තියෙනකොට තමයි තෘෂ්ණාව ඇතිවන්නේ නාම රූප කෙරේ. ඒක සරල උදාහරණයකින් ගන්න. සරල උදාහරණයකින් අපිට අපේ රූපකය පිළිබඳ ලොකු මානයක් ඇති වෙයිද මේකේ අභ්‍යන්තරයේ දකින්නවන? වෙන කෙනෙකු කෙරෙහි බැඳීමක් ඇති වෙයිද ඒ කෙනාගේ ශරීර අභ්‍යන්තරයේ පේනවන? නමුත් ඒක සත්‍ය නෙවෙයිද? අපි මේ ඇසුරු කරන්නේ, අපි දැනගන්නේ මේ කොටස් ගොඩක් නෙවෙයිද? කුණුප කොටස් ගොඩක් නෙවෙයිද? මේ කවර කොටසද අපිට පුළුවන් උදාහරණයකට තව කෙනෙකුට තෑග්ගක් දෙනවා කියලා තමන්ගේ ශරීරයෙන් කවර කොටස තෑග්ගකට දෙන්න පුළුවන්? මේක සත්‍ය තේරෙන්න තේරෙන්න ඒකේ ඩිටැච්මන්ට් එක. ඒක යථා ස්වභාවය. සත්‍ය දකින්න දකින්න තෘෂ්ණාව, සත්‍ය දකින්න දකින්න තෘෂ්ණාව දුරු වෙනවා කියන එකේ තේරුම ඒ දේවල් සැබවින්ම නොඇලිය යුතු කියන එකනේ. ඇලිය යුතු දැන් සත්‍ය දකින්න දකින්න ඇලීම වැඩි වෙනවනම් එනඟ සැබවින්ම ඇලිය යුතු දෙයක්. සත්‍ය දකින්න දකින්න ඇලීම නැති වෙනවා කියලා කියන්නේ සැබවින්ම මේ ගැටලුවක් තියෙනවා කියන එක. ඒ නිසා මතක තියාගන්න, බුදුදහමේදී මේ කෙලෙස් දුරු කරනවා කියන එක කරන්නේ මේ බලහත්කාරයෙන් එහෙම එකක් නෙවෙයි මේ කරන්නේ. සත්‍ය අවබෝධ වෙන්න වෙන ස්වභාවයෙන්ම තමන් රිලැක්ස් වෙනවා, තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික දුරව. එහෙනම් දැන් මේකේ තියෙන ප්‍රධානම ක්ලේශය තමයි අනවබෝධය. ඒ අනවබෝධය නිසා තෘෂ්ණාව ඇති වෙලා තියෙනවා. එහෙමනම් මේ තෘෂ්ණාව දුරු කරලා උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදෙන්නට ඕනේ නම් මොකද්ද කරන්නට ඕනේ? තෘෂ්ණාවේ හේතුව වන අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. අවිද්‍යාව දුරු කරන්නට නම් සත්‍ය අවබෝධ කරන්නට ඕන. සත්‍ය අවබෝධ කරන්නට නාම රූපයන්ව තේරුම් ගන්නට ඕනි මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒකට විදර්ශනාව කියලා. නැවත එකවරක් දෙනවා. නැවත නැවත තේරුම් ගන්නට ඕනි. ඒ විදර්ශනාව නැවත නැවත තේරුම් ගන්නට ඔබට සිතේ එකඟ භාවයක් තියෙනට ඕනි. එහෙම නැත්නම් මේක තේරුම් ගන්නට ඕනම විෂයක් ඉගෙන ගන්නට යනකොට මොකක් හරි එකඟ භාවයක් තියෙන්න දෙපැනි. එකඟ භාවය තිබුණ නැත්නම් ඒ විෂයේ ගැඹුරට ફોકસ කරලා තේරුම් ගන්නට බෑනි. එහෙමනම් අපිට යම් සිතේ එකඟ භාවයක් තියෙන. ඩිස්ට්‍රැක්ට් නොවන මනසක් වෙන්න ඕනේ. එකඟ භාවයට බාධක දේවල් තමයි කෙලෙස. දැන් හොඳට හිතන්න අපි අධ්‍යාපනයක් ලබන්න යන ළමෙක් මනස යනවනම් එක එක විනෝද දේවල් වලට නිතර යනවනම් ගහ ගන්න, ෆයිට් කරන්න, රණ්ඩු වෙන්න හිත යනවනම් නිදිමත නම් නිතර හිත විසිරෙනවනම් පසුතැවීමක් තියෙනවනම් ඒ විෂයන් කෙරෙහි සැකය තියෙනවනම් ගුරුවරයා කෙරෙහි සැකය තියෙනවනම් මේකෙදි අපිට හරියට ඉගෙන ගන්නට බෑ. එහෙමනම් මේ ફોકસ කරන්නට බෑ. මේ සමාධිය ඇති කරගන්නවා යනු ඒ සමාධියට බාධක ධර්ම ටික යටපත් කරගන්නවා කියන එක. ඒ ફોકસ එක දෙන්න තියෙන දේවල් නැති කරගන්නවා. එතකොට තමයි ફોકસ එක දිහා සත්‍ය තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා නීවරණ ටික යට වෙන්නට ඕනේ. ඒක තමයි සමාධිය දියුණු කරනවා කියලා කියන්නේ. මොකද නීවරණ ධර්ම තමයි සත්‍යාබෝධයට බාධක ධර්ම දෙක තියාගන්නේ. අයි බාධක ධර්ම ඉවත් වෙනකොට තමයි අපිට එකඟ භාවයකින් ලෝඩ් හිට මේක දැකලා මේ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. අවිද්‍යා විදර්ශනා ඥානයට පත් වෙන්න පුළුවන් වන්නේ. මේ සමාධිය දියුණු කරගන්නට ඉස්සලම කායික වාචසික සංවරය ඕනේ. මොකද හේතුව ළමේක්ට මේ අවධානය දෙන්නට යම් කිසි විෂයක් ඉගෙනගෙන අවධානය දෙන්නට නම් එයාගේ යම් කායික ඩිසිප්ලින් එකක් තියෙන්නට ඕනේ. දැන් අපි දන්නවා උදාහරණයකට ළමේ කවුරු හරි ළමෙක් මත් කුඩු වලට ඇබ්බැහි වෙලා නම් අයාලි යනවන රස්තියාදු ගහනවන යාළුවෝ එක්ක ගොඩාක් දඟයින බොහෝ දුරට මේ වගේ අයට අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබන්න බැහැ කියන එක උපකල්පනය කරන්න පුළුවන්. අපි එක තේරෙනවා ගුරුවරට තේරෙනවා වැඩි හිටතර මේ වගේ යන කෙනෙක් හොඳ ගැඹුරට විෂයක් හදාරන්නට ફોકસ කරන්න අමාරුයි. ඒ නිසා කායිකව වාචසිකව සංවරකම නැහැ කියන එකෙම කියවෙනවා ફોકસ කරන්නට අමාරුයි කියලා. ඒක හොඳට අපි දකිනවා ওই මත් ද්‍රව්‍ය වලට එහෙම ඇබ්බැහි වෙච්ච පිරිසට බණක් එහෙම කියන්න යනකොට විනාඩි 30යි 40යි වැඩි කරන්නට බෑ. මොකද ફોકસ කරන්නට බෑ. ફોકસ කරන්න අමාරුයි. ඒ වගේ හිත ඒ කියන්නේ කායික වාචික අසංවරය තියෙනවනේ. ඒ කියන්නේ පොඩි ළමයින්ට ගොඩක් වෙලා තියෙන කායික වාචික අසංවරය සංවරය ගොඩක් අඩුයි. අපිට වැඩි ඒක පවත්ව ගන්න අමාරුයි. ඒතකොට වැඩි වෙලා ફોકસ කරන්න බැහැ. ඒ නිසා කායික වාචික සංවරය ඇති කර ගැනීම ඒ කියන්නේ කායික වාචික අකුසල් කරන එක නැති කරගෙන සීලයක් ඇති කරගෙන ඉන්නවා කියන එක වැදගත් වෙනවා මේ කන්සන්ට්‍රේෂන් එක සමාධිය දිනු කර ගන්නට. එතන සීලෙන් සමාධියට සමාධියෙන් විදර්ශනා ඥාණයට ඒ විදර්ශනා ඥාණය නැවත නැවත දියුණු කරනකොට තමයි දවසක අර ක්ලේශ ධර්මයන් දුරු කරන්නට පුළුවන් වන්නේ. ආ එහෙමනම් මේ කතාවේ අපි අවසානයේ තියෙන්නේ මේ ක්ලේශය දුරු කරලා මේ සංස්කාර ලෝකයෙන් එතර වීම. සිත සංස්කාරයන්ගෙන් මුදවාගෙන නිවන අරමුණු කිරීම, උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදීම, උපදින්නට නියමිත ස්කන්ධ සංස්කාර, ඒ සංස්කාරයන්ගේ අනුත්පාදය නූපදීමයි මෙතන බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක සිද්ධ කරන්නට නම් අපි ඒ සංස්කාරයෝ නැවත නැවත ඇති කරවන මේ ක්ලේශ ධර්ම ටික දුරු කරන්නට ඕන. ඒ ක්ලේශයන්ගෙන් කවුද මූලික? අවිද්‍යාව. හොඳට මතක තියාගන්න. අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවට විරුද්ධව ගේන්නට ඕනේ විද්‍යාව. විද්‍යාව කියන්නේ ඥානය. ඒක විදර්ශනා ඥානය. ඒකේ මස්තක ප්‍රාප්ත අවස්ථාව තමයි මාර්ග ඥානය. අවිද්‍යාව දුරු කරන ඥානය. ඒ ඥානය උපදින්නට යම් එකඟ භාවයක් සිත තුළ තියෙන්නට ඕනේ. ඒක සමාධිය. ඒ සමාධිය එන්නට ඕනේ නම් සීලයක් තමයි ළඟ තියෙන්නට ඕනේ. සීල සමාධි ප්‍රඥා. ඒ නිසා මතක තියන්න මේ කියන කතාව එකපාර කරන්න බැරි වුණා. තම පියවරෙන් පියවර ටිකෙන් ටික මේ ගමන යන්නට ඕන. ඒ සීලය දියුණු කරන්න තියෙන විශේෂම ගුණාංගයක් තමයි දානය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. දානය දෙන්නට දෙන්නට සිල් රකින්නට පහසුයි. මොකද හේතුව අපි සීලේ කඩාගන්නේ ගොඩක් වෙලාවට සමහර දේවල් අතහරගන්න බැරි නිසානේ. සීලේ කඩා ගන්නට හේතු වෙනවා. ධනය අතහැර ගන්නට බෑ. නැත්නම් ලබන්නට තියෙන ලාභය අතහැර ගන්නට බෑ. සමහර ආසාවල් අතහැර ගන්නට බෑ. කොහොතන තියෙන්නේ? සමහර ආසාවල් තියෙනවා. ඒක යටපත් කර ගන්නට බෑ. හැබැයි සමහරලාට මෙහෙම කරොත් එීම හොඳ ලාභයක් ලබන්නට පුළුවන්. මට හොරකම් කරලා, වංචා කරලා, බොරුවට අස්සන දාලා නේද? මට ධනෙ හොයන්න පුළුවන්. ඒතර ඒ ධනවත් කමට තියෙන ඇලීම, ඒ ධනෙ ලබන්නට තියෙන කැමැත්ත, නැත්නම් මම සත්‍ය කිව්වොත් මට මේ දේ නැති වෙනවා, ආ ධනෙ රැක ගන්න තියෙන කැමැත්ත, මේ විදිහට ඒ දේවල් වලට තියෙන ආසාව තමයි සීලය කඩා ගන්න තියෙන ප්‍රධානම ලක්ෂණය. ඔක කෙලවරටම ගියාම ජීවිතයේ කෙරෙහි ආසාව සමහර ශික්ෂාපද කඩා ගන්නට හේතු වෙනවා. සමී ආසාව තියෙනකොට දේවල් වලට සිල් රකින්නට, ඒ කියන්නේ සම්පූර්ණ ආසාවල් දුරු කරගන්න ඕනේ කියන එක නෙමෙයි. මතක තියාගන්න, ආසාවේ තී මට්ටම අනුව සීලේ මට්ටම තීරණය වෙනවා. ඔබට අතහරින්න පුළුවන් කොතෙක්ද ඒ මට්ටමට ඔබේ සීලය බලවත් වෙනවා. දැන් උදාහරණයකට අපි කියනවා, කවුරු හරි මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා, 3 දෙනාම සිල් රකින්නවා, පංචශීලය. හොඳට කල්පනා කරන්න මේක. එක්කෙනෙක්ට අතහරින්න පුළුවන් රුපියල් 1000යි. තව කෙනෙක්ට අතහරින්න පුළුවන් රුපියල් 5000යි. අනිත් කෙනාට රුපියල් 50000යි. හිතන්නකෝ, 1000යි 10000යි 50000යි කියන 1000යි 10000යි 50000යි. දැන් මේ 3 දෙනාම සීල් රැකගෙන ඉන්නකොට රුපියල් 500ක පාඩුවක් වෙනවා. සීලේ රැක්කොත් 500 නැති වෙනවා. සීලේ කඩාගෙන 500 රැක ගන්න පුළුවන්. මේ 3 දෙනාටම 500ක් අතහරින්න එක මහ ලොකු දෙයක් නෙවෙයිනි. 3 දෙනා මොකද බොහෝ දුරට සීලය රැකගෙන 500 අතහරිනවා. හැබැයි පාඩුව 5000ක් වුණොත් පළවෙනියට පුළුවන් රුපියල් 1000 නැතහරි, දෙවෙනියට පුළුවන් 10000ක්, තුන්වෙනියට 50000ක්. මොකද හිතන්නේ? පළවෙනියා බොහෝ දුරට සීලය කඩා ගන්නවා, 5000 රැක ගන්නවා. අර දෙන්නට පුළුවන් 5000 අතහැරලා සීලය රැක ගන්න. හැබැයි පාඩුව 20000ක් වුණොත්, 30000ක් වුණා, දෙවෙනියත් සීලේ කඩා ගන්න ඉඩ වැඩි. පළවෙනියාගෙන අහන්න දෙයක්වත් නැහැ. තුන්වෙනියා බොහෝ දුරට සීලේ රැකගනි. හැබැයි පාඩුව 100000ක් වුණොත් 3 දෙනාම සීලේ කඩා ගන්නවා. මහා බෝධිසත්වයන්ගේ තියෙන්නේ කොහොමද? මතක තියාගන්න, අතහැරීමේ මට්ටමනෝ සීලේ ශක්තිය දෙනවා. මහා බෝධිසත්වයන්ට ජීවිතය අතහරින්නට පුළුවන්. නිකන් අපි මේ රුපියල් කාසි වේදම් කරනවා වගේ ජීවිත අතහරින්නේ. සමහර දවස් කෙලින්ම සත්තුන්ට බිලි දීලා, දාසයෝ වෙලා, ඇස්සිස්මස්ලේ දන් දීලා මේ ජීවිත අතහරින්නේ. මේ අපිට වැදගත්ම දේ ජීවිත අතහරින්න පුළුවන්. ජීවිතය පවා අතහරින්න පුළුවන් උත්තමයාට ජීවිතය නැති වුණත් සීලය නොකඩා ඉන්නට පුළුවන්. එනිසා මතක තියන්න, සීලයේ ශක්තිය මිම්ම තීරණය කෙරෙන ප්‍රධාන සාධකයේ තමයි අතහැරීම. ඒ අතහැරීම දියුණු කරන්න තියෙන කොතනින්ද? දානේ. නිසා මතක තියාගන්න, අපි සමහර විට ලොකුවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට පුළුවන් මට අපි අතහරිනවා. නමුත් මේ හැම එකකින්ම ඔබ තෘෂ්ණාවට යම් පහරක් ලබා දෙලා තියෙනවා. ඒක මතක තියාගන්න. සමහර දැන් අපේ ලෝභය වර්ධනය වෙන්නට පුළුවන්. අපි තුලේ හැමෝටම මේ ලෝභය තියෙනවා යටපත් වෙලා. ඒක වැඩිලා 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 සත්‍යයක් දෙන්නේ නැති මට්ටමට ලෝභී වෙන්නට පුළුවන් අපි. මේ මිනිස්සු ලෝකේ ඉන්නෝ. ඒ මට්ටමට අපිට එන්න පුළුවන්. හිතලා 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 මොකද දුන්නොත් නැති වෙනවනේ. මේක හිතලා හිතලා අපිට මේ මට්ටමට එන්න පුළුවන්. ඒ නිසා මේ හැම දීමකදීම ඔබ සමහරට කුඩා දෙයක් හිඟන මිනිස්සුර දෙනවා වෙන්න පුළුවන්. කුඩා ළමයට දෙනවා වෙන්නට පුළුවන්. අසරණ කෙනෙක්ට දෙනවා වෙන්නට පුළුවන්. දානයක් සංඝයාට දෙනවා වෙන්නට පුළුවන්. අසරණ නිවාසයකට තිරිසන් සතෙකුට කෑමක් කරන් දෙනවා වෙනට පුළුවන්. මේ හැම තැනකදීම ඔබ ඒ තෘෂ්ණාවට විරුද්ධව යනවා. මේ හැම එකකින්ම ඔබගේ සාංසාරිකව කවදාහරි දවසක මේ භවයේ හෝ වේවා අනාගත භවයක සීලය රකින්නකොට ඔබගේ සීලය ශක්තිමත් වීමට පදනමක් තමයි මේ දානෙන් දාගන්නේ. ඒ නිසා දානය කියන එක නිවන් මාර්ගයේ මුලින්ම තියෙන දෙයක්. නිවන් මාර්ගයේ මුලින්ම තියෙන දෙයක්. දානෙන් සීලයට, සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥා. මේකේ අවසාන ඉලක්කය කෙලෙස්ය දුරු කිරීම. කෙලෙස්ය දුරු කරන හොඳට මතක තියාගන්න. ක්ලේශය තියෙන්නේ අනවබෝධය නිසා. එනිසා අනවබෝධය දුරු කරන්නට විද්‍යාව අවබෝධය ඇති කර ගන්නට ඕනේ. මොකක් කෙරේ අනවබෝධයේද? නාම රූප ධර්ම කෙරේ අනවබෝධය. නාම රූප ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති කරන විදර්ශනා ඥානය අපි ඇති කර ගන්නට ඕනේ. ඒ ඇති කර ගැනීමේ ගමනට. එහෙම ඇති කරගත්තම තමයි අර කියපු මේ සංස්කාර ලෝකයෙන් එතර වෙන්නට පුළුවන් වන්නේ. අරමුණු නිමිත්ත වශයෙන් තියෙන සංස්කාර ලෝකයනුත්, පැවැත්ම වශයෙන් උපදින්නට නියමිත සංස්කාර ලෝකයනුත් එතර වෙන්නට පුළුවන් වන්නේ මේ තෘෂ්ණාව, අවිද්‍යාව දුරු කළ දවසට. ඒක දුරු කරන්නට නම් නාම රූපයන්ගේ තතු මනාකොට තේරුම් ගන්නට ඕන. මේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සැකවින් දේශනා කරොත්. අපි හැමෝම සංස්කාර ලෝකයක හිර වී සිටිනවා. මේ නාම රූප දෙකෙහි හිර වෙලා ඒක නැවත නැවත ඒක ලබමින් ඉන්න. හොඳට කල්පනා කරන්න, මේක හිරවීමක්. මේ නාම රූපයන්ගෙන් නැත්තම් සංස්කාර ලෝකයෙන් අපි මිදිලා නැහැ, අපි හිර වෙලා ඉන්නේ. සහ අරමුණු කරන්නේත් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ධර්ම. ප්‍රඥප්ති අරමුණු කරන අභිධර්ම දන්න අයට, නමුත් ඒ ප්‍රඥප්ති සංස්කාරය මත පදනම් වෙච්ච ඒවා. සංස්කාර නැත්තම් ප්‍රඥප්ති තියෙන්නේ පරමාර්ථ ධර්ම මත පදනම් නැත ප්‍රඥප්ති තියෙන්නේ. ඒ නිසා මේ සංස්කාර ලෝකයේ හිර වෙලා ඉන්නේ. සංස්කාරක මිදීමක් මේ කතා කරන්නේ. මේ මිදීම කියන්නේ කොහිවත් ප්ලේන් එකකින් ගිහිලා දුවල පැනලා බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ දින එකම ක්‍රමයේ ආරම්භන කරන වශයෙන් නිවන අරමුණු කිරීමත්, නැවත නැවත උප්පත්තිය නැත්නම් සංස්කාරය ඇති කරන මේ ක්ලේශ ධර්ම ටික දුරු කිරීමත් තමයි මේ සංස්කාර ලෝකෙන් එතර වීම කියලා අදහස් කරන්නේ. ඒක සඳහා ක්ලේශය නැවත අවසාන වශයෙන් ක්ලේශය දුරු කරන්නට ඕනේ නම් අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. අවිද්‍යාව තියෙන නාම රූප පිළිබඳව නිසා නාම රූපෙන්ගේ යථා තතු තේරුම් ගන්නට ඕනේ. ඒ යථා තතු තේරුම් ගන්නට සමාධියක් ඕනේ. ඒ සමාධිය ඇති කරගන්නට සීලයක් ඕනේ. ඒ සීලය ඇති කරගන්නට දානිය ඕනේ. මේ සියල්ල කරන්නට මේක තේරුම් අරන් ඉන්නට ඕනේ. එනිසා මේ හැම තැනකම මුල ධර්ම ශ්‍රවණේ. ඒ ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා. ඒ කල්යාණ මිත්‍ර පර ස්වාමීන් වහන්සේ මේ කියදෙන අය කල්යාණ මිත්‍රු. ඒ කල්යාණ මිත්‍රේ පරපුරෙත් මුල තුන කොතනද තියෙන්නේ? මේ සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කරපු නිසා එක පුරුෂෙක්. එනිසා මේ ධර්මයේ සිය. එනිසා ඒකේ මූලය සම්මා සම්බුදු රජාණන් වහන්සේ. සයි බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කළ දවසක අපි සියලු දෙනාම මේ සංස්කාර ලෝකයෙන් එතර වෙන්නට අදිෂ්ඨාන පිහිටුවා ගන්නට විශේෂනා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී ආසිරි විජේවර්ධන සහ ජයරුවන් විජේවර්ධන පුතුණුවන් විසින් තමයි තමන්ගේ මෞතුමිය අරමුණු කරගෙන මේ ධර්ම දේශනාවට ආරාධනා කරමින් දේශනාව සිදු කරවන්නට යෙදුනේ. අතුරුගිරියේ විසූ ඉන්ද්‍රාණී ජයවර්ධන මෑණියන්ගේ අභාවයෙන් වසරක් අවසානයේ ඇයට පුණ්‍යානුමෝදනා කිරීමට තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයට පැමිණිලා ආරාධිතාම ගරුසරු ඇතුව තමන්ගේ කල්යාණ මිත්‍රයන් සමග පැමිණිලා ගරුසරු ඇතුව ආරාධනා සිද්ධ කරගෙන තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් බොහෝ දිනාට ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලබා දුන්නේ. ඉතින් අපි ආශිර්වාද කරනවා, අනුමෝදන් කරනවා ඉන්ද්‍රාණි ජයවර්ධන මෑණියන් තමන්ගේ පුත්‍රයන් පුතුණුවන් දෙදෙනා විසින් සිදු කරවන්නට යෙදුණු මේ මහා නර්ග පුණ්‍ය කර්මය ඉන්නා වූ තැනකින් සාදු සාදු කියා අනුමෝදම් වේවා. අනුමෝදම් වීමෙන් ඇයගේ භවගමන සුවපත් වේවා, සුගති පරායන උප්පත්තිම ලැබේවා, සසර ගමන සුවපත් වී කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුව උපත ලබා සුවසේ පාරමී සපුරා නිවනින්ම සැනසීම ලබාවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඒ ආසිරි විජේවර්ධන, ජයරුවන් විජේවර්ධන ඒ මහත්තුරු දෙදෙනාටත් මේ ධර්මය බොහෝ දිනාට හැසීමට සැලැස්වීමට ඒ කරා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් තව තවත් තමන්ගේ සියලු ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන ලෞකික ආධ්‍යාත්මික ලෝකෝත්තර සියලු ප්‍රාර්ථනාවන් සමෘද්ධ කරගන්නට හැකියාව ලැබේවා කියලා අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. තෙතුමාලා සමග පැමිණියා වූ ඒ අනිකුත් ඒ කල්යාණ මිත්‍ර මහත්මාටත්, ඒ වගේම අද දවසේ හෙට දවසේදී දානේ පිරිනැමීම සඳහා පැමිණ සිටින අන්තර්ජාතික තේරවාද ධර්මයන් පැමිණ සිටින ඒ සියලුම දායක පින්වතුන් හැම දිනාටමත්, ඒ වගේම අපි ආශිර්වාද කරනවා පින්වත් හැම දිනාගේම මෙලව දියුණුව, පරලව සුගතිය, කෙලවර නිවන පිණිසම මේ පින හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ විජේවර්ධන පවුලේ සහ ඒ ධර්ම ශ්‍රවණය කර සෑම සියලු දිනාගේම නමිමිය පරලව ගියා වූ ඥාති වර්ගයා මේ පින් අනුමෝදම් වෙත්වා. අනුමෝදම් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධිඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ද පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්මාශ්‍රයණයට ආරාධනා කළා වූද, දායකත්ව දරුවා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ඉතාම සැදැහැසිතින් ධර්මය ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සෙතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රය සතු අසීමිත ගුණානුභව බලේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුරුද වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්න ආත්ම භාවයන් හීදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමි. ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානය සහ සම්මා දිට්ඨිය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ගාථා කියලා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.